හොඳයි, ඔක්තෝබර් මාසේ අවසාන සතියත් එළඹිලා තියෙන්නේ. හැම මාසෙකම අවසාන සතියේ අපේ SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග ඔබ වෙත සමීප කරනවා කියලා ඔබ දැන් හොඳාකාරම දන්නවා. අද බ්‍රහස්පතින්දා මාසික විශේෂාංග අතරින් අපිට වෙන් වෙලා තියෙන විශේෂාංගයක් තමයි නොදුටු සිනමා විශේෂාංගය. මේ නොදුටු සිනමා විශේෂාංගයෙන් අපි ජාත්‍යන්තර සිනමා වගේම දේශීය සිනමා පිළිබඳව කතා බහ කරනවා. එහි එන සිනමාකරුවන්, සිනමා කෘතීන් සහ සිනමා විදික්‍රම පිළිබඳව අපි බොහොම පුළුල් ලෙස කතා බහ කරනවා. ඉතින් අපි මෙවරත් ජාත්‍යන්තර සිනමා කරුවෙකු පිළිබඳව තමයි අද දවසේදී නොදුටු සිනමාවෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු විදිහටම අපේ හිතවත ඇවිල්ලා ඉන්නවා අපිත් සමඟ සම්බන්ධ වෙලා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. අයිබෝන් සුබ උදෑසනක් භූපති.
අයිබෝන් මදර.
හොඳයි, අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක සිනමාවේ තවත් සලකුණක් තබපු ආසියානු කලාපයේ සිනමා කරුවෙකු පිළිබඳව. ඔහු නමින් හඳුන්වනවා නම් සායි මින් ලියැං. භූපති, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මුලින්ම පැහැදිලි කර ගමු මේ සායි මින් ලියැං කියන සිනමාකරුවාව ඔබ හඳුන්වන ආකාරයෙන්.
ඔව්, සායි ලියැං මූලිකවම ගත්තොත් ඔහු මැලේසියාවේ උපත ලද තායිවාන ජාතික සිනමාකරුවෙක්. මම හඳුන්වන්නේ කොහොමද කියලා කිව්වොත් නමදුර සායි මින් ලියැංගේ සිනමාවේ තියෙන වැදගත්කම් බොහොමයක් තියෙනවා. නමුත් අපි ජාත්‍යන්තර තලයේ ඔහු අවධානයට ලක්වීම කියන කාරණය සැලකුවොත් මම හිතනවා ඔහු චිත්‍රපටි උළෙල යුගයේ, ඒ කියන්නේ අපි දන්නවා 1980 පස්සේ වගේ ලෝකෙම ජාත්‍යන්තර සිනමා උළෙලවල් කියන එක විශාල වශයෙන් ප්‍රසාරණයකට ලක් වුණා. ඒත් එක්කම කලාත්මක සිනමාකරුවන්ට, ඒ කියන්නේ ජනප්‍රිය හෝ ප්‍රධාන ධාරාවේ කියලා අපි සැලකන විශාල අවධානයකට පාත්‍ර වෙන්නේ නැති තරමක අඳුරු, ඒ වගේම තරමක ජනප්‍රිය නොවන සිනමා ආඛ්‍යාන රැගත් සිනමාකරුවන්ට අපි කියන ප්ලැට්ෆෝම් එකක් විදිහට, ඒ කියන්නේ නැත්තම් වේදිකාවක් විදිහට ඉතුරු වුණේ මේ චිත්‍රපටි උළෙලවල් කියන එක. ඉතින් මේ චිත්‍රපටි උළෙලවල් වලින් හම්බෙච්ච යම් නිදහසක් එක්ක තමන්ගේ සිනමා ආඛ්‍යානයේ දිගටම පවත්වාගෙන තමන්ගේ අපි කියන යම්සිදියක ආත්ම ප්‍රකාශනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම්සිදියක තමන්ගේ సౌందర్యාත්මක දේශපාලනික ප්‍රකාශනය වෙන්න පුළුවන්. මේක ඉතුරු කරගත්ත පරම්පරාවේ ඉතාමත්ම සංකීර්ණ
හොඳයි බුබුදේ, දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝක සිනමාව ගත්තොත් එහෙම එක එක සිනමාකරුවන්ගේ විශේෂිත සලකුණු තිබෙනවා. ඔවුන් සිනමාවේ මෙන්න මේ ආකාරයේ ට්‍රේඩ්මාර්ක් එකක් නැත්නම් මේ ආකාරයේ සලකුණක් තමයි තබලා තියෙන්නේ කියලා අපිට නිර්ණය කරන්නට පුළුවන්, අපිට පෙන්වා දීමට හැකියාවක් තිබෙනවා. දැන් සායිමින් ලියාන් ගැන කතා බහ කරද්දී ඔහු නිර්මාණය කරපු චිත්‍රපට පිළිබඳව අපි සලකා බලනකොට ඒවායේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද?
වැදගත් ප්‍රශ්නයක් එක. මොකද සායිජි ෆිල්ම් කියලා කියන්නේ අපි මේ වැඩසටහනිනුත් මම අපි වරින් වර කලාත්මක සිනමාකරුවන් තරමක ප්‍රධාන ධාරාවෙන් එපිට සිනමාකරුවන් හඳුන්වා දෙන්නෙම ඔබෝය මතු කරපු ඔවුන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණ නිසා. ඒ වගේම ඒක ජනප්‍රිය වෙළඳපළේ අපිට DVD පටයක් විදිහට හෝ එහෙම නැත්නම් ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල විතරක් නෙවෙයි, අපි ගත්ත ප්‍රධාන ධාරාවේ සිනමා ශාලාවල පවා සමහරවිට ඔවුන්ගේ චිත්‍රපටියක් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ තරමට මේක ටිකක් අපි කියන ව්‍යුක්තයි. එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සුන් කලාව කියලා හඳුනා ගන්න ලක්ෂණ වලින් බැහැරයි. ඉතින් මෙහෙම ලක්ෂණ ප්‍රමාණයක් තියෙනවා සායිගේ සිනමාවෙත්. සමහර ඒවා ඔහු ආරම්භ කරපු ලක්ෂණ නෙවෙයි, නමුත් ඔහු ඉතාම ඔරිජිනල් ආකාරයකට අපි කියන ඉතාමත්ම කතු කෙනෙක් විදියට ඔහුගේ අනන්‍යතාවය අරගත් බරපතල සිනමාත්මක එළඹුමකින් ඔහු මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ තියෙන ප්‍රධානම දෙයක් තමයි මදුර ඔහුගේ චිත්‍රපට කතාවකින් විරහිතයි. කතන්දර සිනමාවකට නෙවෙයි ඔහු යන්නේ. අපි දන්නවා සිනමාව කියන එක කතානාද සිනමාව කියලා අපි කියනවා. එහෙම නැත්නම් ෆීචර් ෆිල්ම් කියලා කියන අපි ස්ටෝරි චිත්‍රපටි වලට තමයි අපි ගොඩනැගෙන්නේ පුරුදු වෙලා ඉන්නේ. නමුත් අපි දකින විශේෂම දේ තමයි සායිමින් ලියැංගේ තරමකට අපිට කියත හැකි 100%ක්ම නැතත් යම් තරමකට රුසියානු ජාතික ඇන්ඩ්‍රේ තර්කොස් සිනමාවේ ආභාෂයකට ඇතුළුව එක ආකාරකින් කොන්සෙප්චුවල් සිනමා එකක්, සංකල්පීය සිනමාවක්. ඔහුගේ චිත්‍රපටියක අංග චලනයක්, සංස්කරණයක්, එහෙම නැත්නම් රූපාඛ්‍යානයක් කියලා කියන්නේ කතන්දරයක් හෝ වාට ස්ටෝරිකක් කියනවට වඩා යම් කිසි විදිහක අර්ථ පද්ධතියක්, යම් කිසි විදිහක සංකල්පීය කියනවා යම් කිසි ආකාරයක ෆිලොසොෆියක් ඉදිරිපත් කරන්න උත්සාහ කරන සිනමාවක්.
The films are the images are expressed through films.
我们一般的对电影的观念通常停留在叙述一个故事的。
So what we often think of as films, we're often thinking the story, we're often thinking the narration.
我自己的感觉是，这么多年下来，我很清楚电影就是一个影像的存在。
But for me, it's really about the images. It's a movie. Films are about images.
ජනප්‍රිය තලයේ මේ සිනමාව හඳුන්වන්නේ මధుර ස්ලෝ සිනමා කියලා. එහෙම නැත්නම් මැදි මන්දගාමි සිනමාව කියලා අපිට ඕන සිංහලෙන් දැම්මොත්. දැන් මේකට පොතුත් තියෙනවා, පොත්පත් ඉතින් තියෙනවා ස්ලෝ සිනමා කියලා ඔබ Google එකේ සර්ච් කරොත් එන. ස්ලෝ සිනමා කියන එකේ මූලික කාරණය තමයි අපි ගත්තොත් විශේෂයෙන් මේ ස්ලෝ සිනමා වර්ධනය වුණේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සීතල යුද්ධයේ තියෙන කරවතී යුගයේදී අන්ද්‍රේ ටාර්කොෆ්ස්කි සිනමාවත් එක්ක ඔහුගේ මෙහි මූලික ආභ්‍යාසය නැත්නම් මූලික අරමුණ වුණේ අපි සිනමාවෙන් ඉතාම වේගෙන් දේවල් කපනවා. යමක් බලා ඉන්න බැරි කරනවා. ඔබ දන්නවා ආදරණීය විට ප්‍රධාන ධාරා සිනමාවේ සංස්කරණ රිද්මය කියන එක අතරම වේගවත් වෙලා තියෙනවා. අපි ගත්තොත් සුපර් හීරෝ ෆිල්ම්ස්ලා හරි ඇක්ෂන් ෆිල්ම්ස්ලා හරි කියන රිද්මයට තමයි අපි හැමෝම හුරු වෙලා තියෙන්නේ. මේක අපේ විඥාණය, ඒ කියන්නේ අපේ මිනිස් මනස යථාර්ථය දිහා බලන් ඉන්න විදිහම ආකෘතියක් බවට පත් වෙනවා. අපි යමක් දිහා බොහෝ වෙලාවක් බලන් ඉන්නේ නැහැ. බලන් ඉන්නවා කියලා මම අදහස් කරන්නේ මේ ඇස්මැකින් බලන් ඉන්නවා කියන එක විතරක් නෙවෙයි. අපි උදාහරණයක් විදිහට යම් කිසි ඉනියා බහ මම ආගමික අර්ථයකින් නෙවෙයි කියන්නේ භාවනාවක් වගේ. කියන්නේ යම් කිසි ආකාරයක බරපතල අවධානයකින් අපි දෙයක් දිහා බලන් ඉන්නවා. අපි අදුගානේ අපේ ළඟ ඉන්න සමීපතම දිහාවත් අපි තම පරිස්සමින් කාලයක් යදෝලා හිතමින් බලන් ඉන්නවා කියන ප්‍රශ්නේ හවුවත් අපි එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැති සමාජය ගැන එවැනි ආඛ්‍යානයකින් චිත්‍රපට කරන්න පටන් ගත්තා මනාරකීප සීතල යුගයෙන් පස්සේ යුද්ධයෙන් පස්සේ සමුච්ච සිනමා කරුවෝ. ඉතින් ප්‍රධානම ලක්ෂණ දෙකක් තමයි එතකොට අපි දැනට කතා කරපු සාහිත්‍යයන්ගේ තියෙන. එකක් ඔහුගේ සිනමාව කතන්දරයක් නෑ නෙවෙයි. ඒක impossible to call as story. ඒ කියන්නේ කියන්න හරිම අමාරු තරමේ කතන්දරයක් ඒක. අපි ගත්තොත් සිදුවීම් අඩුයි. සංස්කරණය ගත්තත් ඉතාම දීකු, ඒ කියන්නේ වේගවත් සංස්කරණයකට නෙවෙයි, දීකු රූප රාමු සහිත සංස්කරණ ක්‍රමවේදයකට තමයි යන්නේ. අනිත් පැත්තෙන් ගත්තම ඔහුගේ රූප සංස්කරණය කියලා අපි කියනවා, visual composition එක ගත්තත් බොහෝ වෙලාවට අර සාමාන්‍ය කලාත්මක සිනමාවෙන් ගොන්න beautiful, එහෙම නැත්නම් සුන්දර, එහෙම නැත්නම් romantic රූප රාමු අපිට හම්බ වෙන්නේ නැහැ. ඊට වඩා ඉතාමත්ම දුර රූපයක ඉතාම නීරස අපේ අවධානය බිඳිනසුළු සිනමාවක් තමයි ඔහු ගොඩනගන්නේ. ඉතින් මට තුන්වෙනි කාරණේ විදිහට මේ දෙකටත් සම්බන්ධව, මේ පළවෙනි කාරණා දෙකටත් අන්තර් සම්බන්ධයක් ඇතුව තුන්වෙනි ලක්ෂණේ විදිහට මම සලකුණු කරන්න කැමති මధుර මොහුගේ චිත්‍රපටි විශේෂයෙන් අපි දන්නවා ආසියානු සිනමාවේ තිබ්බා නාගරිකරණයත් එක්ක ආසියාව නාගරිකරණය වෙන්න පටන් ගත්තා. අපි දන්නවා විශේෂයෙන් 20 වසරේ මැද භාගය වෙන විට විශාල වශයෙන් කාර්මික නගර හැදෙන්න පටන් ගත්තා. ලංකාවේ එකේ විතර ලංකාවේ නම් දැන් තමයි මේවා ටිකක් හැදෙන්නේ. අපි ගත්ත ජපානය, චීනය, එහෙම නැත්නම් කොරියාව, එහෙම නැත්නම් සයින් ඉන්දියන් ජීවත් වෙන මැලේසියාව හෝ තායිවානය, මේ හොංකොං ධාම අධික ලෙස නාගරිකරණය වුණා. ඉතින් මේ නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට ස්වභාව ධර්මය ගැන, ගම ගැන ෆැන්ටසි එකක් තියෙනවා හැම වෙලේම. කවුරුත් ලෑස්ති නැහැ ගමේ ගිහිල්ලා පදිංචි වෙන්න, ගමේ ගිහිල්ලා ජීවත් වෙන්න. නමුත් අපි වෙනුවෙන් අපිට විවේක ලබන වෙලාවට අත්විඳින්න ඕනේ ගමක් කියන එකත් අපි ෆැන්ටසයිස් කරනවා. මේක නාගරිකයාගේ ෆැන්ටසියක්. අපි හැමෝම මේ ඊනියා පරිසර වේදින් බවට පත් වෙලා හැබැයි අපේ ඇත්ත ජීවිතේ අපි නගරේ ජීවනවා. ඉතින් අපි දැක්ක ආසියානු සිනමා කරුණු විශේෂයෙන් මෙන්න මේ ග්‍රාණි, එහෙම නැත්නම් අපිට කීිතගේ ඊනියා පරිසර සුන්දරත්වයට එක්ක බැඳිච්ච විශාල සිනමා ශානරයක් ගොඩනගාගෙන තියෙන යම් කිසි ආකාරයක ලෝකෝත්තරවාදයක් කියලා අපිට කියන්න පුළුවන්. යම් කිසි ආකාරයක විකාර සහගත අධ්‍යාත්මයක් එක්ක මට අනුවණ. මොකද ඔවුන්ගේ ඇත්ත ජීවිතේ වෙන්නේ නගරේ නිසා. නමුත් සයිලියන්නේ මම දකින වැදගත්ම දේ තමයි ඔහු මෙන්න මේ නගරේ ජීවිතය තාමත්ම සංකීර්ණ ආකාරයකට ගන්න ඔහුගේ සිනමාවට විශේෂයෙන් ඔහුගේ චිත්‍රපටි විදියට ගත්තොත් ආරම්භකම චිත්‍රපටිය වෙච්ච I don't want to sleep alone, එහෙම නැත්නම් Rebels of Neon God, What Time Is It There, Hole, The Weaver Cloud වගේ චිත්‍රපටිවල ඉඳලා The Trade Off කියන ඔහුගේ අවසාන චිත්‍රපටිය දක්වාම තමයි හිතනවා මේ නාගරික ජීවිතයේ තියෙන පිළිකටක විශේෂයෙන් මේ නාගරික ජීවිතය කියලා කියනවා. නාගරික ජීවිතයේ ඔහු මැද පන්තිය කෙරෙහි අවධානය යොමු කරනවට වඩා පහළ මැද පන්තිය සහ පහළ පන්තිය වෙත තමයි අවධානය යොමු කරන්නේ. ඔබට මේ චිත්‍රපටි බැලුවොත් වෙන්නේ මේක තියෙන අපාර්ට්මන්ට්. අපි දන්නවා ලංකාවේ දැන් ගොඩක් අපාර්ට්මන්ට්ස් හැදෙනවා. මම දන්නවා ඔබ ජීවත් වෙන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හෝ සිඩ්නි හෝ පර්ත් වගේ නගරයක් ගත්තොත් ඒ නගරවල ගොඩක් අපාර්ට්මන්ට්ස් තියෙනවා. අපි දන්නවා මිනිසුන්ගේ ජීවිත නාගරික ජීවිත කියන එක අපාර්ට්මන්ට්ස් වලට ගිර වුණා. ඉස්සර තිබ්බේ ශැන්ටිස් නම් ඉස්සර තිබ්බේ අපි සිංහලෙන් මුඩුක්කු කියලා කියන. එහෙම නැත්නම් අර කුඩා ගෙවල් ජායක් නම් තිබ්බේ අර මුම්බයි නගරේ තියෙනවා වගේ. එහෙම නැත්නම් අපේ ලංකාවේ දෙමතකොඩ තියෙනවා වගේ. දැන් ඒ වෙනුවට අපි පහළ පාන්තිකයන්ව ගාල් කරනවා අඩු පහසුකම් සහිත කිරගෙවල් වගේ තියෙන ප්‍රෙෂන් හවුස් වගේ ආකිටෙක්චර් එකක් තියෙන අර හවුසින් ෆ්ලැට්ස් වලට අපි කියනවා මේ අපාර්ට්මන්ට්ස් වලට. එතකොට මේ මොකගේ චිත්‍රපටි බොහෝමිය බේස් වෙලා තියෙන මෙන්න මේ අපාර්ට්මන්ට්ස් එක. මම හිතනවා මේක නව ආසියාතික නාගරිකරණය සහ ඒ තුල තියෙන පහළ පන්තික ජනතාවගේ කියන අයිසොලේෂන් එක විතන් වීම, එහෙම නැත්නම් එලියනේෂන් එක, දුරස් වීම, දුරස්ීකරණය, ඒ කියන්නේ සාමාන්‍ය ධනේශ්වර ජීවිතයේ අපි ගොඩනගාගෙන තියෙන නිශ්චිතාචාරයේ තියෙන දියුණුව එහෙම නැත්නම් ජීවිතයේ තියෙන පහසුකම් වලින් එළියට විසි කරලා මේම හවුසින් ෆැක්ටර් එකට ඉර කරපු නාගරික ජනතාවගේ ජීවිතය තමයි මම හිතන්නේ ඉතාම සංකීර්ණ ආකාරයකට කයින්ලියන් ගේන්නේ. ඒකෙදි හතරවෙනි ලක්ෂණය තමයි මම දකින්න ඔබගේ ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක ගැටගස්ම ලක්ෂණයක් ආසියානු විපරීත ලිංගිකත්වය. දන්නවා විශේෂයෙන් කොරියාව, තායිවානය, ජපානය ඒ විතරක් නෙවෙයි දැන් ලංකාව ගත්තා. ලංකාව ගැන ගෑනු කෙනෙකුට පස්සේ කියන්නේ මොන තරම් අමාරුද කියලා. අපි ඇත්ත ජීවිතේ දන්නවා ලංකාවේ අඩුතරනේ මේ දෛනික පත්තර කියවනවා නම් එහෙම නැත්නම් ගොසිප් වෙබ්සයිට් බලනවා නම් අපි දන්නවා ලංකාවේ දෛනික ජීවිතය කියන එක මොන තරම් ලිංගික කර්මයේ වෙලාද. ඒක සාමාන්‍ය ලිංගිකකරණයක් නෙවෙයි විපරීත ලිංගිකකරණයකට ලක් වෙලාද කියලා. මෙන්න මේ විපරීත ලිංගිකකරණය ඉතාම සංකීර්ණ ආකාරයකට සායිමින් ගියන් ගෙනෙනවා ඔහුගේ චිත්‍රපටිවලින්. ඔබට ඉතාම විවෘත මනසකින් බැලුවොත් තේරෙයි මේ විපරීත ලිංගිකත්වයේ තියෙන ඉතාම සංකීර්ණ දේශපාලනික සහ ආත්මීය මානය. අපේ ධනවාදයේ විසින් අපේ ආත්මයේ ඉතාම ගූඪ ආශාවන් මොනතරම් ලේසියෙන් එළියට දාන්න පුළුවන් ආකෘති හදලා තියෙනවද? ඇයි ඒක හැදුවේ කියන සංකීර්ණ මාතෘකාවට මට හිතෙනවා සායිමින් ගියන්ගේ චිත්‍රපටි හරහා ඇතුළු වෙන්න පුළුවන් කියලා.
හොඳයි, අපි මෙවර නොදුරු සිනමාවෙන් කතා බහ කරමින් පසුවන්නේ ආසියානු සිනමා කරුවෙකු වන සායිමින් ලියන් සම්බන්ධයෙන් සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සමග අපි කතා බහ කරා. ඔහු මොන වගේ සලකුණක්ද මේ වනට ලෝක සිනමාවේ තබලා තියෙන්නේ කියලා. අපි ඊළඟට අවධානය යොමු කරන්න කැමති භූපති, දැන් ආසියානු කලාපයේ සිනමා කරුවෙකු විදිහට මේ ලෝක සිනමාවට සායිමින් ලියන්ගේ දායකත්වය ඔබට දැනෙන විදිහට විස්තර කළොත්.
මදුර වැදගත්ම දේ තමයි ආසියානු සිනමාව කියලා මේ ආසියාව සහ බටහිර කියන දෙබිදුම එක්ක මේක මම හිතන්නේ සංස්කෘතික අංශේ විතරක් අදාළව තියෙන දෙයක් අදවන විට අපි දන්නවා ප්‍රාග්ධනය කියන එක ධනවාදයේ විදිහට බටහිරට වේවා ආසියාවට වේවා අප්‍රිකාවට වේවා ගලා ගන්න එකම විදිහට, ඒ වගේම මිනිස් නිෂ්පාදනය කියන එක ගලා යන්න එකම විදිහට. නමුත් මේ නිෂ්පාදනයත් එක්ක මිනිස්සු දක්වන සම්බන්ධතාවයේදී විවිධ සංස්කෘතික කලාපයේ කියන එකේදී විතරක් අපේ විශාල විවිධත්වයක් හැදෙනවා. මෙන්න මේ විවිධත්වයන් වලදී අපි කියන දෘෂ්ටිවාදයක් කියලා. ඒ කියන්නේ විද්‍යාමතික දැක්මක්, අපි විද්‍යාත්මක නොවන යම්කිසි ආකාරයක අපේ කම්මැලිකම නිසා හෝ මම කියන්නේ සිතුවිලි සම්බන්ධයෙන් විද්‍යාත්මක නොවන භාවය නිසා අපි යනවා විද්‍යාකාරී දෘෂ්ටිවාදයකට, ඐඩියොලොජිස් වලට. ඒතකොට මෙහෙම ගත්තොත් අපි දන්නවා බටහිරයාට තියෙන ආසියාව ගැන තියෙන ඐඩියොලොජි එක තමයි ආසියාව ඉතාමත්ම ශික්ෂිතයි, ආසියාවට වෙනම වූ පැවැත්මක් තියෙනවා. අපි දන්නවා යටතීත හිමියන් ලංකාව වගේ රටවල් වලට ඉඳලා ආවට පස්සේ තමයි දේශීය අනන්‍යතාවය කියලා දෙයක් හැදුනේ අනිකාගේ හමුවීමෙන් පස්සේ. අපි ගත්තොත් ඉන්දියාව මේ හැම එකකම නූතන ජාතික රාජ්‍ය කියන එක ගොඩවැදුනේ යටතීතවාදයක් එක්ක. ඒතර මේ යටතීත මහානිකා කියන කෙනාගේ දැක්මෙන් ගැලවිච්ච අනන්‍යතාවයක් අපිට හදාගන්න බෑ. අපි හැමලේම සුද්ධ මෙහෙම නිසා තමයි අපි මෙහෙම වෙන්නේ කියන එක බයිනරි කෙනිසක් සුද්ධෙක් නැති අනන්‍යතාවයක් කියලා අපිට හදාගන්න බැරි තත්යකට මේ දේශපාලනික සහ සමාජීය කොම්ප්ලෙක්සිටි එක විසින් සමාජීය සංකීර්ණතාවය විසින් අපි ගොනු කරලා තියෙනවා. මෙන්න මේ කාරණේදී මම හිතනවා මේ ආසියාතික සිනමාව කියලා ඇතුවක් අපි හිතමු අකිරා කුරසෝවාගෙන් වෙන්න පුළුවන්, පස්සදීට් රායිගෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොරියානු ජාතික මුල් කාලීන සිනමාකරුවන්ගෙන් වෙන්න පුළුවන්. මේ ඕනෑම කෙනෙක්ගෙන් ගොඩනැගිලා තිබ්බ ශාන්ත දාන්ත ආසියාව, අපි කියනවා බොහොම තැන්පත් ආසියාව, එහෙම නැත්නම් බොහොම ඉනියා සදාචාරාත්මක ඇත්ත ලෝකේ නැති අපේ මනස්වල විතරක් තියෙන විකාර සහගත සදාචාරමානයන් සම්පූර්ණයෙන් විනිවිදලා තියෙන සායිමින් ලියයි. ඒ කියන්නේ සමහර ඔබේ චිත්‍රපටි මම හිතනවා බටහිරයන්ට දරා ගන්න අමාරු තරමේ ලිංගික දර්ශන, ඒ වගේම හිංසනීය දර්ශන, ඒ වගේම මෙහි තියෙන කාලකන්ණි ස්වරූපය අපි කියනවා ධනවාදයේ විසින් ආසියාවට අත් කරලා දීලා තියෙන හුදකලාව, ඒ වගේම ආසියාතික ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් අපි කියනවා මේ ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයෙන් බැහැර කිරීමේ තර්කණය ගෙනලා තියෙන සායිමින් ලියයි. ඒක බටහිර දැක්මට එරෙහිව තමයි තමයි එයාටින් යම්කිසි ආකාරයක ඉතාම සංකීර්ණ දේශපාලනයක් සායිමින් ලියන්ගේ සිනමාව තුළ තියෙනවායි කියලා. නමුත් ඒ වගේම මට විවේචනයක් තියෙනවා ඔහුගේ සිනමාව පිළිබඳව. අපි ඒ විවේචනය පැත්තෙන් ගත්තොත් ලෝක සිනමාව අද දියුණු වෙලා ඉන්න තත්ත්වයක් එක්ක ගත්තම විශේෂයෙන් ඇමරිකාව එහෙම නැත්නම් විශේෂයෙන් යුරෝපානු කලාත්මක සිනමාව අද ගිහිලා තියෙන තැනත් එක්ක බලපුවාම මම හිතනවා සායිමින් ලියන්ගෙන් පස්සේ හැදිච්ච ආසියානු සිනමා සායිමින් ලියන්ගේ ආභාෂය ලබ උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තොත් අපි විමුක්ති ජයසුන්දර කියලා කියන්නේ මම හිතනවා සායිමින් ලියන්ගෙන් බරපතල විදිහට ආභාෂය ලබ සිනමා කරුවෙක් කියලා. තම ධර්මතරමින් සායිමින් ලියන් කියන්නේ ඔහුගේ ගුරුවරයා ප්‍රංශයේ සිනමා විගණ ගැනීම. ඒ වගේම අපි ගත්තොත් තායිලන්ත ජාතික සිනමාකරුව අපිතස්සෝන් ඉරසේතු කළ කියන ඉතාම සුප්‍රකට තරුණ ආසියානු සිනමාකරුවා ගත්තත් නැවතත් අපි ලංකාවේම සිනමාකරුවෙක් විදිහට සංජීව පුෂ්පකුමාරව සැලකුවත් සායිමින්ලියන්ගේ බලපෑම තරපතර විදිහට තියෙනවා. මේ බලපෑම ඇතුලේ තියෙනවා සායිගෙන් පස්සේ හැරිච්ච සායිගෙන් කඩුවැටි වශයෙන් කියනවා. නමුත් විශේෂයෙන් තායිමින්ලියන්ගෙන් පස්සේ හැදිච්ච උදාහරණයක් තායිමින්ලියන්ට සමකාලීන සිනමා කරුවෙක් වෙච්ච කොරියානු ජාතික කිංකි දග්ග සිනමාව ගත්තත් සංස්කෘතික සමාජීය දේශපාලනයේ තියෙන ප්‍රතිවිරෝධතාවයෙන් මිදිලා නැවත වරක් ස්වභාවිකවාදයක් ඇතුලේ. එහෙම නැත්නම් ඒක අපිටත් වගේ වගේ ෆිල්ම් එකක නම් හොඳටම පෙන්නතකි කැලෑව උපමාවක් විදියට. නැවත කැලෑවට යන මිනිසුන්. මේක විමුක්ති ජයසුන්දරගේ අහසින්වට ඊවගේ චිත්‍රපටියක් තියෙනවා. ශත්‍රක් චිත්‍රපටියක් තියෙනවා විමුක්තිගේ. මේ කැලෑව වෙත යන ආත්මීය වාදයක්. අපි කියනවා ආත්මය ඇතුලේ සුපිරිසිදු භාවයක්. එළියේ තියෙන නපුරෙන් මිදිලා ඉනියා නව ආධ්‍යාත්මික වාදයක් සමිතර මේ නව ආශ්‍රම සිනමාවේ තියෙනවා කියලා. මේක ජනප්‍රිය ආකාරයකට නොවුනත් මම අර කියපු අපිටත් පොහොව එහෙම නැත්නම් කිංකි දක්කෝ විමුක්තිගේ ආකාරයෙන් නොවුනත් තරමක සංකීර්ණ ආකාරයකට තයිමින්ලියන්ගේ චිත්‍රපටිවල පවා තියෙනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස. මම හිතන එකට හොඳම උදාහරණය තමයි ඔහුගේ අවසාන චිත්‍රපටිය වෙච්ච ස්ට්‍රේඩ් ඔෆ් චිත්‍රපටියේ තියෙන කතානායකයාගේ උත්කර්ෂය, ඔහුගේ ආත්මයේ තියෙන උත්කර්ෂය.
හොඳයි, අපි අද දවසේදී කතා බහ කරමින් පසුයේ නුදුරු සිනමා විශේෂංගයෙන් ආසියානු සිනමාකරුවෙකු වන සයිමින්ලියන් පිළිබඳව සහ ඔහුගේ සිනමා කෘති පිළිබඳව ලංකාවේ සිට සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ සමග අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා භූපති ඔබට. අපි ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත් තවත් සිනමාකරුවෙකු නැත්නම් සිනමා කෘතියක් පිළිබඳව විචාරය කරන්නට නුදුරු සිනමාවෙන් හමුවෙමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.